සෝවාන් පලය මේ ලබද්දී චිත්තවීදියේ තුන්වෙනි චිත්තක්ෂණයේදී ඉතුරුටික ස්වාමිනාස ඒක පරිවර්තනය වෙන මොහොතේදී ක්‍රමවේදය සෝවාන් පලය ලබද්දී
ඒ මනෝද්වාරා වජ්ජන චිත්තක්ෂණය කියලා පරිකර්ම උපචාර අනුලෝම එතනදී දහන්නේ මේ. ඔව් අනුලෝම ගෝත්‍ර භූ කියන තැන තියෙනවනේ. ඔව් මොකද කියන්නේ සෝවාන් චිත්තවීතිය කියන්නේ මනෝද්වාර චිත්තවීතිය. පංචද්වාර නෙමෙයි. එතකොට ඒක එන්නේ මෙහෙමයි. සෝවාන් වෙන මොහොතක් වෙනවා නම් ඒ මොහොත එන්න ඕනේ මේ පරතෝ ගෝත්‍ර ප්‍රත්‍ය නැත්නම් අර මේ අනි කෙනෙක් කියන බල අහන්න එපා. අහන වෙලාව කෙනකොට එන්නේ සෝතද්වාරයෙන් නැගෙන්නේ. සෝතද්වාර චිත්තවීතියක් නැගෙනකොට හැම වෙලාවකම අපිට සෝතද්වාර චිත්තවීතිය නැగిලා අනුබද්ධ ආධාරක චිත්තවීති තුනක් යනවා හැම වීතියකටම. එතකොට ඒ කියන්නේ සෝතද්වාර චිත්තවීතියකින් හෝ මේ පංචද්වාර චිත්තවීතියකින් එන දෙයක් කොයිම අදහසක් ගත්තත් ඒ කියන්නේ චක්කුද්්වාරයෙන් එන එකක් හරි සෝතද්්වාරයෙන් ගානද්්වාරයෙන් ජීවද්්වාරයෙන් කායද්්වාරයෙන් එන අරමුණක් ආවට කවදාවත් ඒ ద్వාර හිතින් ලැබෙන ජවණයකින් මේ ඒක දැනගන්න බෑ. ඒක දැනගැනීමට හැම චිත්ත වීතියක් ගානේ මනෝද්්වාර චිත්ත වීති තුනක් යනවා. අනිත් තුන්වෙනි මනෝද්්වාර චිත්ත වීතිය තමයි දැනගැනීමේ කාර්යය සිද්ධ වෙන්නේ. ඔව් දැනගැනීම හැඳින ගැනීම කතා කරනවා නම් කතා කිරීම ක්‍රියා කරනවා නම් ක්‍රියා කිරීම ඔය සිද්ද ඔක්කොම සිද්ධ වෙන්නේ අර අනුබද්ධ ආධාරක චිත්ත වීති කියන එකෙන් චිත්ත වීති තුනක් යනවා එක පංචද්වාර චිත්ත වීතියකට අන්නේ මේ එතකොට දැන් මේ අපිටම යම් කෙනෙක් සෝතාපන්න වෙන අවස්ථාවක් වුණොත් ඒ අවස්ථාව තුළ සෝතාද්වාර චිත්ත වීතියකට ඇහිලා තමයි ඉතින්ලාම අනිත්‍ය දුක්ඛ නැත වැටහෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ වැටහීම ඉස්සෙල්ලාම සෝතද්වාරයට ඇහෙන්න ඕනේ. ඇහෙන මොහොතකදී සෝතද්වාර චිත්ත වීතිය යනකොට එකින් එකට මනෝද්වාර චිත්ත වීතියනේ වැටහිලා වැටහිලා ගිහිල්ලා අන්තිමට කෙලවරේන අවස්ථාවගෙන මාර්ගඵල ලබන චිත්ත වීතිය අවස්ථාව. අන්නේ අවස්ථාව කිට්ටු වෙනකොට ඒ ආසන්නම සෝතද්වාර චිත්ත වීතිය නැගෙනවනේ. ඔව්. ඒ චිත්ත වීතිය නැగిලා හිටන් ඒ එක්කලාම මනෝද්වාර චිත්ත වීති තුනක් යනවා. එතකොට සම්පරිච්ඡේන සම්තිර්ණ ඔත්තපන කියලා යනවා වගේම යන්නේ. එතකොට ඉතලා සම්පරිච්ඡේන චිත්ත වීතියක් යනවා. සම්තිර්ණ චිත්ත වීතියක් යනවා. ඊට පස්සේ ඔත්තපන කියලා ආයි චිත්ත වීතියක් යනවා. ඒ යන්නේ මනෝද්වාර චිත්ත වීති. මේ මනෝද්වාරාවජන ඒක යන්නේ අන්තිම තුන්වෙනි චිත්ත වීතිය එනකොට. ඒ කියන්නේ සෝතද්වාරයෙන් අරමුණු කරගත්තේ ඒ අරමුණ අරගෙන මනෝද්වාරයේ නැගිලා. ඒකේ තුන් මේ පරි මේ මනෝද්වාරාවද්ද නැගින් පරිකර්ම උපචාර අනුලෝම කියලා චිත්තක්ෂණ තුනක් යනවා. පරිකර්ම උපචාර අනුලෝම. ඔව් ඊට පස්සේ ගෝත්‍ර භූ කියලා එකක් යනවා. අන්න ගෝත්‍ර භූ කියන එක තමයි පෘථග්ජන ගෝත්‍රයේ බෙදෙන අවස්ථාව. ඒක මාර්ග චිත්තක්ෂණය ඇවිදලා ඵල චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් යනවා. ඔව් මේ වික්ෂණ නුවණ තියෙන කෙනෙකුට නම් දෙකක් යනවා. එතකොට නැත්නම් තුනක් යනවා අනිත් කෙනෙකුට. එතන ඔව් දෙකක් හෝ තුනක් කොහොම හරි යන්නේ එහෙමයි. ගීල චිත්ත විදිය භාවංග වෙනවා. එතන ඵලය ලැබලා ඉවරයි. එතන සිද්ධ වෙන්නේ ක්‍රමයක. මොකද දැන් නම් කොළොව පැටලිලක් හදා ගන්නවා. මොකද පරතෝ මේ යම් කිසි කෙනෙක් කියන කටහල අවස්සේ නම් ඒ සද්ධාහන වෙලා නම් සෝවාන් වෙන්නේ. එතන මේ මනෝ මේ පංච මේ මාර්ගඵල ලැබෙන චිත්ත විද්‍ය මනෝද්වාර නම්. එතන මනෝද්වාර පංචද්වාර චිත්ත විද්‍ය කොහොමද මනෝද්වාර වුනේ කියලා. ඔයගොල්ලෝ ගැටලුවක් හදා ගන්නවා. තේරුම් ගන්න බැරියයි. දැන් මාවත් කොට ගන්න සමහර අය බලාපොරොත්තු වෙනවා ඔය ක්‍රමෙන්. මොකද ආලයි නම් ඒතර මනෝද්වාර චිත්ත වීදියක් කොහොමද පංචද්වාර චිත්ත වීදියකට ඇදුවේ කියලා. මොකද ඒක ඇත්ත වශයෙන්ම කියනවා මේ ධර්මයේ අභිධර්මයේ විග්‍රහ කරලා තියෙන එක තේරුම් ගන්න බැයි නම ඔක වෙනවා. මොකද ඒක ඇත්ත වශයෙන් අභිධර්ම ඒ අභිධර්ම ප්‍රදීපිකා කියලා විග්‍රහ කරපු දැන් තියෙනවා. අන්න ඒකේ තමයි හුඟක් විග්‍රහ වෙලා තියෙන්නේ. ඔය චිත්ත අනුබද්ධ ආධාරක චිත්ත වීති කියන්නේ. එතන අපි මොන දෙයක් කරන්න හදුවද දැන් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් යමක් හිතලා ඒ ක්‍රියා කරන හැම එකකටම ඉතින්ලා කායද්වාර චිත්ත වීතියක් නැගුණා නම් මනෝද්වාර චිත්ත වීති තුන කලවගම යන්න ඕනේ. ඊළඟ අනුබද්ධ ආධාරක තුන්වෙනි චිත්ත වීතියේ තියෙන 1 2 3 කියන චිත්තක්ෂණේ ජවන් හිතෝඩි. ඔව් ඒ ජවන් හිතේ තුන්වෙනි චිත්තක්ෂණේ තමයි කල්පනා කරන්න හැකියාව ලැබෙන්නේ. හතරවෙනි චිත්තක්ෂණේ තියෙන බලය තමයි කතා කරන්න හැකියාව ලැබෙන්නේ. පස්වෙනි චිත්තක්ෂණේ බලය තමයි ක්‍රියා කරන්න හැකියාව ලැබෙන්නේ. ඊට ඉතිලා තියෙන හැම එකක්ම උපනිශ්‍රේ වෙනවා විසක්. ඒවට කියන්නේ කරන්න හිතන්න ශක්තියක් නැහැ. බලන්න කියලා නැහැ. දැන් ඒක ලොකු ගැඹුරු තැනක් වතන. ඉතින් හැම වෙලෙම චක්කුද්්වාර චිත්ත වීතියක් ආව නම් ඒ චක්කුද්්වාර චිත්ත වීතිය යම දැනගන්න හඳුනා ගන්න ඕන. ඒ දැන හඳුනා ගන්නත් අර කියන අනුබද්ධ ආධාරක චිත්ත වීති සූණ ගිහිලා තුන්වෙනි වීතියේ. තුන්වෙනි චිත්තක්ෂණේ ඉන්න ඕනේ ජවන් චිත්තක්ෂණේ. ඒක එනවා අය වලට. ඒ කියන්නේ සත්පුරුෂ ඒක වෙනවා. ඒකෙදි කිය සත්පුරුෂ සංසේවණේ ඕන නැහැ කියලා. සත්පුරුෂ සංසේවණේ සද්ධර්ම ශ්‍රවණේ. ඒතොර ඒ සත්පුරුෂ සංසේවණී කියන එකේදී ඒකාන්තයෙන් ඒ හේතුව තියෙනවා පැහැදිලිවම. එතකොට සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මානසිකාරයේ ධම්මාධර්ම ප්‍රතිවත්තිය. නැහැ මෙහෙමයි සද්ධර්ම ශ්‍රවණී අවශ්‍ය වෙන්නේ චිත්ත විති ආරම්භ කරන්න. පරතෝපෝසක ප්‍රත්‍ය කිව්වෙත් ඒකයි. සද්ධර්ම ශ්‍රවණී සත්පුරුෂ සංසේවණී ගත්තාම මේ අවස්ථාවේදී පරිසරයේ ඔව් වටා තියෙන සියලු පරිසරයේ සමාධියට යෝග්‍ය වෙලා තියෙන්නේ. සත්පුරුෂ සංසේවණී. ඒ කියන්නේ දැන් අපි හිතමුක මෙහෙම දෙයක් ඔය ආර්ය බුද්ධලේ ඉදිරියට ආපු ගමන් මේ ඇසුරට යම් කිසි ශ්‍රද්ධාවක් ඇතුව ඉන්න කෙනෙක්ම එන්න ඕනේ. ආපුහම සම්පූර්ණ හිත වෙනස් වෙලා යනවා. දැන්පත් වෙනවා. අර මේ පංච නීවරණ එක පාරේ යටපත් වෙලා යන තදංග ප්‍රහාණය වෙනවා. ඒක ස්වභාවයක්. එතෙහි ගරුත්වයත් එක්ක ළමයි වෙන්නේ. එතකොට යා නීවර සමත වෙලා යමෝති. අන්න ඒකයි. අහන වෙලාවක ඉතින් එතකොට ඒ නැගින්නේ නැගින්නේ කියන්නේ මේකයි. දැන් ඔක දැන් බලන්නක මෙහෙම දෙයක්. අපි කවුරු හරි මේ ගෞරවයෙන් හාමුදුරු කෙනෙක් හරි දේශකයන් වහන්සේ නමක් හරි අපි ගෙනහල්ලා ලැහැත් දෙනවා බලහන්න. අපි ගුවන් විදුලි යන්ත්‍රය තියලා බලහන්න ලැහැත් වෙනවා. වෙනස තේරෙන්නේ නැද්ද? පැහැදිලි වෙනසක් එනවනේ. ඒ කියන්නේ අපි අර යම් කිසි මේ දේශකයන් වහන්සේ නමක් තිබ්බ ගාම එතන ඉඳගෙන විශාල ගරුත්වයකින්. නමුත් අපි ගුවන් විදුලි යන්ත්‍රය ළඟ එහෙම ගරුත්වයකින් ඉඳගන්නේ නැහැනේ කවදාවත්. වෙන්න බෑ ඒක. කැසට් එක දාලා. අන්න ඒකයි. මේ කැසට් එකක් දාලා කැසට් එකේ වැදලා ගෞරවයෙන් බිම ඉඳගන්නේ නැහැ. වෙන්න බැරි කියන්නේ. අන්න ඒකයි කාරණේ. ඒක සත්පුරුෂ සංසේවනයේ අත්‍යවශ්‍යයි. ඒක සෝවාන් ළඟයක්. ඒක තියෙන්න ඕනේ. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. එහෙනම් ඒකත් තියෙනවා. දැන් මෙහෙමයි, ඔය හැම සිතකම විග්‍රහ කරන්නේ අපි ඔය චිත්ත වීතිය ගැන. ඒක චිත්ත වීතියනේ. පංචද්වාර චිත්ත වීතියක ජවන් ගැනයි කියා තියෙන එක කෙටි කතා, කෙටියෙන් පෙන්නපු විග්‍රහයක්. දැන් ඒ විග්‍රහය විග්‍රහ වෙන්න ඕනේ ඊට වඩා හුඟක් විග්‍රහ විදිහට. ඉතින් අපි චිත්ත වීතියක් ගැන කියනකොට චිත්ත වීති හතරක සම්බන්ධයකින් චිත්ත වීති කාණ්ඩයක් හැදෙන්නේ. නමුත් ඔකල මේ අපි අර සාමාන්‍ය පොත්වල ගන්නකොට චක්කුද්වාර චිත්ත වීතියක්, සෝතද්වාර චිත්ත වීතියක් ආදී එකේ ජවන් වලටමයි ඔක විග්‍රහ කරන්න යන්නේ. ඒ පළවෙනි ජවනයේ මේ මේ අත්බැවේ මේ විපාක දෙනවා ආදිවාසී. ආයුණාද?
ආයි ගලුණා.
දැන් එනවා. දැන් මේකයි කාරණේ. දැන් අපි සාමාන්‍ය පොත්වල අභිධර්ම පොත්වල චිත්ත වීති ගැන කියනකොට දැන් සාමාන්‍ය පොත්වල චිත්ත වීති ගැන කියනකොට පංචද්වාර චිත්ත වීති තියෙනවානේ. ඒ පංචද්වාර චිත්ත වීතියේ මේ මේ යවන් සිත්වල තමයි ඔය විග්‍රහ වෙන්නන්නේ. නමුත් ඒක වැරදි. ඒ කියන්නේ දැන් පංචද්වාර අපි තෝ චක්කුද්වාර චිත්ත වීතියක් කියලා. චක්කුද්වාර චිත්ත වීතිය අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද ආදී වශයෙන් යනවා. ඊට පස්සේ පංචද්වාර වජ්ජන ගිහිල්ලා හරිද? එනවාද? දැන් හරි, දැන් පේනවනේ. එහෙනවනේ. ඒ කියන්නද විතරේ? මෙහෙමයි දැන් ඉතින් අර පංචද්වාර චිත්ත වීති ගැන විග්‍රහ කරනකොට සාමාන්‍ය පොත්වල විග්‍රහ කරන්නේ බොහොම කෙටියෙන්. පංචද්වාර චිත්ත වීතියක් යනකොට චිත්තක්ෂණ 10ක චිත්ත වීතියක් යනවනේ. ඒ කියන්නේ අතීත අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද. හරි, සඳහන් කරගත්තද? එතන අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර වජ්ජන, චක්කු විඤ්ඤාණ, සම්පරිච්ඡේන සම්තිර්ණ, පංචද්වාර වජ්ජන සම්පරිච්ඡේන සම්තිර්ණ, චක්කු විඤ්ඤාණ ඇවිදලා ඉන්නවනේ. දැන් මෙටි ආවද බලන්නේ මොකද? අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර වජ්ජන, චක්කු විඤ්ඤාණ, සම්පරිච්ඡේන සම්තිර්ණ, වොත්තපන. ඊළඟට ජවන හතක්. ජවන හතක් ගිහිල්ලා සදාලම්බන දෙකක් හරි යනවා අන්තිමට. එතකොට යන්නේ මේ චිත්ත වීති 10 චිත්තක්ෂණ 17යි. දැන් ওই චිත්තක්ෂණ 17 චිත්ත වීතිය ගැන තමයි සාමාන්‍ය පොත්වල ඕකේ තියෙන ජවන් හත ගැනයි විග්‍රහ කරන්නේ. ඒක වැරදි. ওই තියෙන්නේ කෙටි ක්‍රමයක් ඔය දාලා තියෙන්නේ. සාමාන්‍ය ආධුනිකයින්ට බුදු වෙන දුනවා එකක්. දැන් ඕකෙදි තියෙනවා ওই චිත්තක්ෂණය ගියාම අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා සප්ත රසායනික චිත්ත වීති කියලා එකට කියන්නේ. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් ආවිසැති මනෝද්වාරා වචන චිත්ත වීති. මනෝද්වාර චිත්ත වීති. ඔය චිත්ත වීතියෙන් ගත්ත අරමුණ මනසින් අරගෙන. ඒ කියන්නේ දර්ශන මාත්‍රිය මනසින් අරගෙන. ඒ අරමුණ මේ චිත්ත වීති තුනකින් බලවත් කරනවා. මනෝද්වාර චිත්ත වීති. ඉත පළවිදියකින් ගත්ත එකට කිසිම ශක්තියක් නැහැ බල ගන්නවන්න. අරමුණ වැද්ද ගැනීමේ ශක්තිය පමණයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ඒකම අරමුණ කරගෙන මනෝද්වාරයට අරගෙන අර විදියේ චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් යනවා මනෝද්වාර. ඒ චිත්ත වීතියේ ගියා. ඒ චිත්ත වීතිය ගියාම යන්තම් හඳුනා ගන්නවා විතරයි. එතකොට ඊළඟ තව චිත්ත වීතියක් යනවා. ඒ චිත්ත වීතිය ගියාම තමයි යන්තම් මේ හැඩයක් රූපයක් ආදී වශයෙන් හඳුනා ගන්න. ඒ ඡායා මාත්‍රයක් වශයෙන් හඳුනා ගන්න. ඊට පස්සේ මේ පෙන්වීම මොකද්ද කියලා හිතන් කියන්න කරන්න ශක්තියක් ගන්න. එහෙම ඔන්න එතකොට තුන්වෙනි චිත්ත වීතිය එන්න ඕනේ. අනුබද්ධ ආධාරක තුන්වෙනි චිත්ත, ඒකත් චිත්තක්ෂණ 17 චිත්ත වීතිය. අන්නේ චිත්ත වීතිය පහළවිලා එනකොට ඒක බල ගැනිලා තියෙන්නේ. දැන් ඊතර අරමුණෙන් ගත්ත ටික හොඳට පැහැදිලි. අන්න පැහැදිලි කරගත්තේ අර ඒ චිත්ත වීතිය පහළ වෙන වෙලාවට ඉස්සෙල්ලා මනෝද්වාර සිත් වලින් ගත් ඒවා තියෙනවනේ ඒ දර්ශනය ගැන. ඔව් ඒ කියන්නේ දර්ශනය ගාකො විග්‍රහ කරන්න දෙනවා ටික කියා දෙන්න. දැන් ඒ දර්ශනයට ගත වෙලා වෙනකොට අපිට මොකද දැන් විනාඩි 5ක් තිස්සේ යම් දර්ශනයක් බැලුවා කියලා. ඒ බලාපුවාම යම් යම් තරමක් කෙනෙක් ගැන දැනගත්තා පේනවා. අන්න ඒ ටිකට තමයි අන්තිම චිත්ත විදියේ බිඳුවක් එකතු වෙන්නේ. ඒකත් එක එක දිලා අර ඔක්කොම ගොඩම එකතු වෙලා තමයි අර තුන්වෙනි චිත්ත විදියේදී සටහන් කරලා පෙන්නන්නේ. පැහැදිලි කරලා. අන්න හරි. ඒ රූපිය ගැන කතා කරන්න කියන්න හිතන්න පුළුවන් ගන්න ඉන්නේ එතකොට. අන්න. ඔව්. ඔව් දැනගත්තේ කීදී හඳුනා ගන්නවා පුද්ගලයා මේ අහවල් එක්කනානේ කියලා. නැන්න මේ අහවල් වස්තුවනේ. ආදි වශයෙන් හොඳට පැහැදිලිව දැනගන්න. අන්න ඒකයි. ඔක්කොම එකතුලා ඉතින් දෙන්නකන් දැනගත්තා හරි ඒක හොඳට දැනගන්න මනසෙ. අන්නේ දැන ගැනීම සකස් කරලා හිටන් ඒක එන්න ඕනේ පළවෙනි චිත්ත වීතියේදී හට ගන්නවා විපාක. ඒ කියන්නේ වොත්තපන කරනවානේ. වොත්තපන කරාට පස්සේ ජවන් හට ගන්නවා. ජවන් කියන්නේ දැක රූපය අනුව මම හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද කියලා. ඒ තීරණය ගන්න උනොතෙන්දී. දැන් මේ චිත්ත වීතිය බලවත් නිසා අන්නේ චිත්ත වීතියේදී දැන් මේ දැකපු රූපය පිළිබඳව මම හිතිය යුත්තේ කොහොමද? අර වොත්තපන කරන හැටි. කිය යුත්තේ මොකද්ද? කළ යුත්තේ මොකද්ද කියලා. තීරණය කරනවා ඉතින්දී. අන්නේ තීරණය කළාට පස්සේ මේ තීරණය මුල් කරගෙන ජවන් හිත හද යනවා. ඔව් ඔව් අන්නේගේ පළවෙනි චිත්ත වීතිය නැගෙනකොට මේ චිත්තක්ෂණේ ජවන් චිත්තක්ෂණේ ඒකේ නැගෙනව බලය. ඔව් ඒක විපාක බලයක් ලැබෙනවා. ඒ බලයෙන් මේ අධ්‍යවේදී විපාක දෙන්න දියක් ඇරෙන්න මතු භවයකට යන්න ශක්තියක් නැහැ. ඒ නැහැ. ඔව් මොකද නැති වෙන්න හේතුව ආසේවන ප්‍රත්‍ය ලැබන්න ඕනේ. ආසේවනපත්ති කියන්නේ ඉස්සෙල්ලා ජවණියකින් ගත්ත බලයේ දෙවනි ජවණියට එනකොට ඒකේ බලය අරට ආසේවණය වෙනවා. බල ගැන්වෙනවා. ඒතර පළවෙනි චිත්තක්ෂණේ නිසා ජවණ චිත්තක්ෂණේ නිසා බල ගැන්වෙන්න තව ජවණියක් මුලින් තිබුණේ නැහැ. ඒ නිසා ඒකේ බලයේ මේ අධ්‍යායේ ප්‍රවෘත්ති විපාක දෙනවා මිසක් ඊයඟ අධ්‍යායේ ශක්තිය ගණන් දෙන්න බලවත් නැහැ. ඒ නිසා ඒකේ බලය නැතර වෙනවා. එතකොට එතනින්දන් එන දෙවනි චිත්තක්ෂණයේද අර ආපු අදහස අනුව හැඟීමේ බලයක් තියෙනවා. ඔව්. රාග අධික රාගයක් හරි නැත්නම් ඒ මොකක් හරි ගත්ත හැඟීමක් තියෙන රූපේ දැකලා ඒ අන්නේ හැඟීමක් ඇති වුණාම මේ හැඟීම බලපානවා ඊළඟ අත්දැකීමකට ශක්තිය ඇති කරන්න. සමහර එතකොට මේ හැඟීම බලපාන්නේ මේ සමහර වෙලාවට ඒ බලපාන්නේ පටිසන් විපාක දෙන්න නෙමෙයි. මතු අධ්‍යායක ප්‍රවෘත්ති විපාක දෙන්න. ඔව්. ඒ කියන්නේ පටිසන්ධිය ලැබුවාට පස්සේ ලැබෙන විපාක. ඒ වගේ දෙයක්. ඔව් ඔව් අන්න ඒකයි. එතකොට දැන් පළවෙනි දෙවෙනි එක ගියානේ. ඊළඟ තුන්වෙනි ජවන් හිත එනවා. අන්නේ ජවන් හිතේ හිතන්න බලයක් එනවා. සිතිවිලි නගනවා. සිතිවිලි. හරි ලස්සන රූපයක් නේ. අන්නේ ආදි වශයෙන් හැඟීමක් ගන්න. ඔව්. අන්නේ එකයි. ඇලෙන්න හරි ගැටෙන්න හරි ගැළපෙන එකද මේ රූපේ දැක්ක හැටියට ඉත නම් ඉත ප්‍රියන ඇලෙන එක අනිත්‍ය ප්‍රිය එකක් නම් ගැටෙන එකක් ආදි එනවා. එතකොට තුන්වෙනි එකට එන්නේ ඒ හිතීවි සත්‍යය. ඊට පස්සේ හතරවෙනි ජවනේ එනවා. අන්නේකින් කතා කරන්න ශක්තියක් එනවා. ඔව් කතා කරන ශක්තිය. ඔව්. එතකොට පස්වෙනි ශක්තිය ජවනයේ ඉන්න ක්‍රියා කරන ශක්තියක් එනවා. අන්න හරි. වටිසං ඔව්. ඒ කතා කරන මට්ටමයි ක්‍රියා කරන මට්ටමයි එනකොට පටිසන්ධියක් ලබා දීමට හේතු වෙන ශක්තිය නිපදවනවා. වැඩි වැඩි. එතන හතරවෙනි පස්වෙනි දෙකේද කතා කරන සහ ක්‍රියා කරන බලේ. ඒ කියන්නේ මතු පටිසන්ධියක් ඇති කරන්න පුළුවන් කාය සංකාරයක් හරි එහෙම නැත්නම් මේ අර වචී සංකාරයක් හරි හදනවා. ඒක ඉක්ම ගියාට පස්සේ දැන් ජවන බල අඩු වෙන පැත්තට යනවා. අඩු වෙනවා. අර ක්‍රියා කරන ශක්තිය අඩු වෙනවා හයවෙනි ජවනයේදී එනකොට. හත්වෙනි ජවනයේට හොඳටම දුර්වලයි. අන්න ඒ අන්න රැලි පාතුනද? ඒ අවසාන පාත් වීම හරියට මොහොතේම සමාන්තර වුණා වගේ. පැල්ල. ඒතර අන්නේ වගේ තෙන්ටෙන උඩ හත්වෙනි ජවනයේට ආපුහම ඒකේ බලය අඩුයි. හොඳටම. ඔව්. ඒතර ඒ බලයේ මොකද වෙන්නේ ඊළඟ අධ්‍යවක. මේ ඊළඟ අධ්‍යවක මේ දෙවෙනි අධ්‍යවේ. පටිසන්ධිය ලබා දෙනවා මිසක් නැත්නම් ඒක අහෝසි වෙනවා. ඔව්. අන්නේ තරම වෙනවා. ඊට පස්සේ භවංගේ ලහිත වීති භවංගේ දෙකක් යනවා. ඔව්. වීති භවංග කියන්නේ වීති චිත්තයේම අදහසම අරගෙන ඒක භවංග වෙනවා. ඒක මෙලෝදී විපාකයක් නිසා ඒක පරිලෝ විපාක දෙන්න ශක්තියක් නැහැ. ඒකයි වෙන්නේ. එතකොට දැන් ඔය කිව්වේ ඒක චිත්ත වීතියන්නේ. ඔව්. දැන් ඔන්න ඔය කියන්නේ නැහැ චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් ඔය හතරවෙනි චිත්ත වීති එකතු කර ගන්න ඕනේ. දැන් රූපය දිහා බලනකොට පැයක් මේ විනාඩි 5ක් බලා හිටියා කියන්නකෝ. එතකොට ඔය චිත්ත වීති හතරේ බැලීම සඳහා නිකුත් වෙච්ච පංචද්වාර චිත්ත වීති කෝටි ප්‍රකෝටියක්. එතකොට ඒකෙනම අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනේවත් කෝටි ප්‍රකෝටි ගන්නවා. ගිහින් ඉවරයි. ඊට පස්සේ ගිය පැත්තෙන් මනස අර අපි අර ගියේ ගෙවන් අර බලවත් ඒවා තියෙනවනේ. ඔය හැම එකම තුන්වෙනි චිත්ත වීතියේ 3 4 5 යවන අන්නේ ඒ ටික එකින් එකට අනික් අතර ඇදෙනවා. මනසේ අතීතයේ පටන්ගෙන අතීත අනාගත දෙක එකතු කරලා ආදෙනවා. ඇදගන්න. දැන් වර්තමානයේ ඉඳන් අතීතයේ ඉඳන් වර්තමානයේ මොහොතෙන් නිකන් ටික ඇඳලා නේ වර්තමානයේ ගොඩ නැගෙනවා. දැන් බලා ඉන්නකොට එකින් එක අතීතේව ඈඳලා තමයි වර්තමානය හදන්නේ. ඒ කියන්නේ මෙතනදී ස්කන්ධය. ඒ ඒකකකින් කවදාවත් අපිට එකක්වත් හිතන්න කියන්න කරන්න බෑ. අන්න හරි. ඔව් ඒතර ස්කන්ධ කිව්වෙත් ඒකයි. අන්න හරි. ඔව් එතකොට ඒ වගේ එකතු වෙච්ච පොඩි ප්‍රකොටි ගන්න කණික අතර ඈදෙනවා. දිගාතරේ අපි වැළුවේ. ඒ දිගාතරේම පොඩි ප්‍රකොටි ගන්න ඇතිල හරස් අතර බලන්න ඕනේ. උඩින් ඉඳන් පල්ලෙහාට. වැටෙනවාද කියන්නේ? දැන් ඒ කියන්නේ අපි හිතමු අපි ඩික් රූල් පොතක් අරගෙන ඩික් රූල් පොතේ ඵල ඔව් අන්න දැන් පේනවා උඩින් ඉඳන් පල්ලෙහාට. දැන් දික් අතර අපි ලියාගත්තා කියන්නේ හතරවෙනි චිත්ත වීති ටික විතරක් අරගෙන. වැටෙනවද? දැන් මනෝ අනුබද්ධ ආධාරක හතරවෙනි චිත්ත වීති එනවනේ තුන්වෙනි චිත්ත වීතිය කියන්නේ අරකට එක හතරනේ. පංචද්වාර චිත්ත වීතියත් එක්ක අනුබද්ධ ආධාරක චිත්ත වීති නැගින චිත්ත වීති හතරයි. ඕකෙන් ඒ වගේ චිත්ත වීති හතරේව කෝටි ගානක් ගිහින් තියෙනවනේ දැන්. විනාඩි ගානකට. අපි දැන් ඕක මේ වැඩේ පහසුවට අර හතරවෙනි වෙන බල ගැන්නුනේ කතා කරන්න ක්‍රියා කරන්න ඉතින් කියන්න කරන්න පුළුවන් උනේ. ඒ ටික අපි රූල් එක දික් රූලෙන් දික් රූල් වල ලියාගත්තා කියන්නේ ෆේලිය. දැන් අපි උඩ ඉඳන් පල්ලෙහාට බලනවා. ඔව්. එතන පළවෙනි චිත්ත වීති ෆේලිය උඩ ඉඳන් පල්ලෙහාට. දෙවෙනි එකත් උඩ ඉඳන් පල්ලෙහාට. ඔන්න ඔය විදිහට මනෝද්වාරයට පුළුවන් අතීත අනාගත වර්තමාන තුනම අරමුණු කරන්න. ඒක පංචද්වාරයේ නෙමෙයි මනෝද්වාරයේ පොළුවා. ඒතර මනෝද්වාරයෙන් ওই ටික අරමුණු කරලා කැටි ගහලා එකක් හදනවා මේ මානසිකාර කරලා. අන්න එතකොට හැදිච්ච අර දන්වැල් පුරුකෙන් පුරුක එකතු කරලා හිටන් දන්වැලක් දැක්ක වාගේ. එකතු කරපුවාම හැදෙනවනේ. අන්නේක තමයි අපි හිතන එක හෝ කියන එක කරන එක දැනුම් දෙන්නේ. දාගන්න එක. ඔය තමයි පුරුද්ද කිව්වේ. එකින් එක පුරුද්ද වෙනවා. ඒතකොට තමයි මේ අපිට කතා කරන්නේ ඔක්කොම එන්නේ. ඒතකොට චිත්ත වීති කීයක් අපතේද? ඔය ක්‍රියාවලියේ නේද විශාල චිත්ත වීති ගානක් නිකන් අපරිහතන උපනිසිරේ දෙනවා විතරයි. අන්න හරි. ඔව්. අන්න ඒකයි කියන්නේ. එතකොට යාර මේ චිත්ත වීති වල තියෙන අනුබද්ධ ආධාරක චිත්ත වීති වල සුන්වෙනි චිත්ත වීති තමයි අපි ක්‍රියා කරන්නේ හැම වෙලේම. එන හැම වෙලේම අපි පංචද්වාරයෙන් අපිට මොනවත් කරන්න බෑ. අරමුණු වැද ගන්නවා මිස. ක්‍රියා කරන සියල්ලම මනෝද්වාරේ. අපි යන්නේ එන්නේ කන්නේ වොන්නේ කතා කරන්නේ හැම දෙයක්ම කරන්නේ මනෝද්වාරේ ක්‍රියාත්මක කරලා. අන්න ඒකයි. පංචද්වාරයේ තියෙන ඔක්කොම අරමුණු වැද ගන්න විතරයි. ඔව්. මේ මනෝද්වාරයේ toy කියනවා එක දෙක චිත්ත වීති වලින් මොනවත් කරන්න බෑ. උපනිශ්‍රී දෙනවා විතරයි. අනුබද්ධ ආධාරක. එතන ඔන්නෝගෙන් තුන්වෙනි චිත්ත වීතියේ තමයි හැම බලයක්ම තියෙන කතා කරන්න හිතන්න කියන්නේ කරන්න. ඒව අරහතර එකතු කරලා එකතු කරගත්ත ඒවෙන් තමයි ස්කන්ධ හදාගෙන ඔය හැම එකක්ම හිතන්න කියන්නේ කරන්න. ඉතින් මේක හරි ගැඹුරුයි. දැන් අපි හිතන හිතන මොහොතක් ගන්න ශක්තිය අනිකුත් වෙනවනේ. දැන් අපි හිතන හැම එකක්ම හිතන්නේ හැඟීමක් නිකුත් කරන්නේ ඔය කිව්ව හතරවැනි චිත්ත වීතියේ තියෙන මේ අර අනුබද්ධ ආධාරක තුන්වෙනි චිත්ත වීතියේ වෙන්නේ. එතකොට මේ චිත්ත වීතියේ යවන බලවත්. ඒත් අපි යමක් හැඟීමක් ගන්නකොටම ඒ හැඟීමට අර තුන්වෙනි චිත්ත වීතිය කෝටි ගණනක් ඇවිදilla. ඒ හැම හැඟීම යවන බලයක් විහිදුවනවා. විදේනවා ඒක එකක් තමයි මේ සහජාත කර්ම කිව්වේ කර්මප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා සහජාත කර්මප්‍රත්‍ය කියන්නේ ඒක නිපද වෙන වෙලාවෙදිම මේ බලේ නිපද වෙනවා චිත්ත බලය අනික නානාක්ෂණික කර්ම ශක්තිය කියලා එකක් තියෙනවා ඒක තමයි මතු කවදාහරි විපාක දෙන්නේ ওই ජවන්නවල ওই කියන විදිහට චිත්ත ශක්ති දෙකක් යනවා තුන හතර පහ කියන චිත්ත වීති වල චිත්තක්ෂණ වල සහජාත බලයයි නානාක්ෂණික බලයයි කිය කර්ම ශක්ති දෙකක් විහිදෙනවා. ඔව්. ඒක සහජාත බලයේ තමයි හැම එකක්ම ඒ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ. ඔව්ද හැඟීමක් එනකොට අපේ මූණේ හැඟීම පේනනවා. ඒ හැඟීමට අනුව කයේ වෙනස් වීම ඇති වෙනවා. අන්න ඒවයි සහජාත කර්ම ශක්තිය සිද්ධ වෙන්නේ. ඔබට කියන චිත්ත ශක්තිය කියලා. චිත්ත ශක්තිය කියන්නේ සහජාත කර්ම ශක්තියයි. එතන ඒ විලාවේදී නිකුත් වෙලා මේ කර්ම භවයේ පිහිටන එකක් තියෙනවා. ඒක තමයි කවදා හරි සසිරීදී ඕක මතු විලාබුහම මතු උප්පත්තියකට හරි ශක්තිය ලබා දෙන්නේ. ඒකනේ කියනවා නානාක්ෂණික කර්ම ශක්තිය. ඔව්. දැන් ක්‍රමයටයි යන්නේ. ඉතින් ওই පොඩි පොත්වල පල්ලෙහා තියෙන පොඩි පොත්වල චිත්ත වීතියක් ඇදලා ඕවා කියනකොට ඕක තේරුම් ගන්න බෑ කවදාවත්. ඒකයි වෙලා තියෙන්නේ. මේ හොඳට තේරුම් ගන්න හරි අමාරු දෙයක්. ඔව්. ඔව් ඔව්. ඒක තමයි ඒ ධර්ම කොටසක් පස්සේ පිහිටන්නේ අර කිව්ව කර්ම භවයේ. කර්ම භවය කියලා කියන්නේ වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ හතර. වේදනා ස්කන්ධෝ, සංඥා ස්කන්ධෝ, සංකාර ස්කන්ධෝ, විඥාන ස්කන්ධෝ අයං උච්චති කම්ම භවෝ. සබ්බම්පි භවගාමි කම්මං කම්ම භවෝ. කර්ම භවය වෙන්නේ කොහොමයි? සියලුම භවගාමි කර්ම කර්ම භවයේද? වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන ස්කන්ධ හතරමත් කර්ම භවය. ඒ කර්ම භවයේ පීඩන කර්ම ශක්තිය තමයි උප්පත්ති භවයේ හේතු වෙන්නේ. ඒතර කර්ම භවයේ විග්‍රහ කරන්නේ කර්මයේ කුමුරයි. විඥානයේ බීජයයි. අනේ විඥානයේ කිය අපි අර ජවන හිතවලට. ඒ තමයි බීජය. ඒතර තෘෂ්ණාව ජලයයි. අවිද්‍යාව බැම්මයි. අවිද්‍යාව බැම්මර කොටු වෙලා තෘෂ්ණා ජලයේ තිත් වෙච්ච මේ අර එතකොට කර්මී නැවති කුඹුරේ දාපු විඥානී නැවති බීජය බලන ගිල හිටන් මතු පුනර්භවයේ හේතු විලා කර්ම භවයේ පිටනවා. ඒකයි ඒ උපමාව. දැන් ඔච්චර ප්‍රශ්නයක් අහන්න හේතුව මොකද්ද? හරි හරි හරි. කවුද ඔච්චර ගැවුරු ප්‍රශ්නයක් ඇහුවේ? හරි හරි හරි. ඔකත් ගැවුරු ප්‍රශ්නයක් ඇහන්නේ. ඒක හරි. හරි 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 හොඳයි. ඔය වගේ දේවල් කියන තර හොඳට අහලා දැනගන්න. හොඳයි.
ඔයාලා
එහෙම නේද? නෑ නෑ. තව තියෙනවද අහන්න? තව තියෙනවද අහන්න? නෑ නෑ.